ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා, ඔබතුමාට විනාඩි 30ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපි මාතෘකා කරගන්නේ සංවර්ධනයට ඍජුවම සම්බන්ධ අමාත්‍යංශ කීපයක්. මම සතුටු වෙනවා බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා විදිහට කාලයක් සේවය කරපු අපේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමාගේ කතාවෙන් පස්සේ ආම අදහස් දැක්වීමක් කරන්න ලැබීම ගැන. ඔය එතුමා නිවැරදිව දැකපු ආකාරයට පළාත් සභාවේ ඇමතිවරයෙක් සහ මහ ඇමතිවරයා හැටියට කටයුතු කිරීමේදී ඔහු මුහුණ දීපු පෞද්ගලික ප්‍රශ්න ගණනාවක් තිබෙනවා මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී. ඒ ප්‍රශ්න පිළිබඳව එතුමාට හොඳ අවබෝධයක් තිබෙනවා. මේ දැන් වසර 30කට ආසන්න කාලයක් අපේ රටේ මේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වෙලා ඇතිකරන ලද පරිපාලනයේ ගැටලු පිළිබඳව දැන් අපට යම්කිසි ආකාරයක ගැඹුරු විදග්ධ සාකච්ඡාවක් කරලා එහි පරිපාලන අඩුපාඩු නිවැරදි කරගෙන මේ බලය බෙදා හැරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්නට අවස්ථාවක් ලැබිලා තිබෙනවා. නමුත් කනගාටුවට කරුණ, එවැනි ආකාරයේ අඩුපාඩු නිවැරදිව දැකපු ප්‍රසාරවන්තුංග මන්ත්‍රීතුමා දැන් අර සත්‍තිගුම්බ ජාතකයේ ගිරාපෝත කැඩවෙච්ච වැඩේ වෙලා තිබෙන නිසා, නරකාසයට වැටලා තිබෙන නිසා, හොරුන්ගේ ඔඩොක්කුවට වැටලා තිබෙන නිසා එතුමාට මේක නිවැරදිව දකින්න බැහැ. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනය කරාම මේ ගැටලු වලට යම් ආකාරයක විසුමක් ලබා දෙන්න මේ පාර්ලිමේන්තුව ගන්නා උත්සාහයට අකුල් හෙලන්නට එය අන්තගාමීත්වයේ ජාතිවාදයේ සලුපුලියෙන් වහන්න උත්සාහ කරන නිසා රටට ඒ අවස්ථාව අහිමිවෙන් යන බව කනගාටුවෙන් ප්‍රකාශ කරන්නට ඕනි. ඉතින් දැන් මේ සංවර්ධනය සම්බන්ධයෙන් අපේ ඇමතිවරු ගොඩක් ඉන්නවා. අපේ චම්පිකරණෝගේ ඇමතිතුමා, මහනගර සහ බස්නාහිර සංවර්ධන ඇමතිතුමා ඉන්නවා. අපේ ප්‍රාදේශීය සංවර්ධන ඇමතිතුමා සරත් වොන්සක ඇමතිතුමා ඉන්නවා. ඒ වගේම සංවර්ධන කාර්යභාර ඇමතිවරයෙක් ඉන්නවා. නගර සැලසුම් අමාත්‍යවරයෙක් ඉන්නවා. සංවර්ධන විශේෂ කාර්යභාර අමාත්‍යවරයෙක් ඉන්නවා. වයඹ සංවර්ධන ඇමති කෙනෙක් ඉන්නවා. සබර්ගමු සංවර්ධන වෙනම කෙනෙක් ඉන්නවා. දක්ෂිණ සංවර්ධන වෙනම කෙනෙක් ඉන්නවා. ඉතින් අපි කල්පනා කරා මේ සංවර්ධනයේ හැමෝටම පුංචි කෑලි කෑලි බෙදලා තියෙන නිසා අඩුතරමේ මේ පාර්ලිමේන්තු විවාදයේ වැදගත් යමක් සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කරගන්න ඕමනා නිසා අපි විපක්ෂ නායක සහ විපක්ෂ සමුදාය කාර්යාලයේ විදිහට මේ සංවර්ධනයට අදාළ අමාත්‍යංශ කීප එක දවසකට ගන්න පුළුවන්ද කියලා. ඉතින් මම හිතනවා තවමත් අපි මේ සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් අපි ගමන් කළ තියෙන දුර පිළිබඳව අපි කාටවත් සතුටු වෙන්න පුළුවන් බෑ කියන එක අපි හැමෝම අවිවාදයෙන් පිළිගන්නවා. මොකද දැන් මේ කුඩා වර්ෂාවකට හතරවටේ යට වෙන, අපේ නගරත් යට වෙන, ජනතාවට උන්හිටි දැන් අහිමි වෙන, තියෙන දරුවන්ගේ තිබෙන පොත්පත් ටිකත් ගතුරේ ගසාගෙන යන ඊනියා සංවර්ධනයකට තමයි අද අපි මුහුණ දීලා තිබෙන්නේ. ඒ වගේම අපේ කළුතර දිස්ත්‍රික්කයේ නම් අර ලංකාවේ වැඩිම ජලකඳක් අරගෙන මහ මුහුදට ගලාගෙන බසින කළුගඟ පේනතෙක් මානින මිනිස්සුන්ට බොන්නට පිරිසිදු වතුර පොදක් නැතුව දුක් විඳින තත්ත්වයට තමයි පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ පහු කරන් ආපු සංවර්ධනය පිළිබඳව අපි කාට කාටත් විවේචනයක් තිබෙනවා. ඒ අතරෙදි මේ ඉදිරිපත් කරලා තිබෙන බස්නාහිර සහ මහනගර සංවර්ධන සැලැස්ම පිළිබඳව ඉතාම බරපතල විවේචනය කරන්නට තවමත් කාලය නෙවෙයි කියලා මම හිතන්නේ. කොහොමනත් මේ සැලැස්ම ගත්තොත් සැලැස්මේ ඉතාම සාධනීය සහ සංවිධිතාකාරයක් අපට පෙන්නුම් කරනවා. මීගමුවේ ඉඳන් බේරුවල දක්වා, එහෙම නැත්නම් මොරටුවේ ඉඳන් අවිස්සාවේල දක්වා වෙච්ච මේ කලාපය එක කලාපයක් විදිහට අරගෙන අපේ රටේ භූමියෙන් 6%, ජනගහනයෙන් 28%, මුළු දළ ජාතික නිෂ්පාදනයෙන් 45% එකතු වුණේ ප්‍රදේශය එක කලාපයක් විදිහට අරගෙන සංවර්ධනය කරන්නට හිතීමේ යම්කිසි ආකාරයක ඉදිරි පියවරක් තිබෙනවා. ඒ වගේම අපි දැන් කල්පනා කරලා බැලුවත් අපේ රටේ වැඩිම කර්මාන්ත වටිනාකම් වලින් 4-3 එකතු කරන මේ කලාපය, අපේ රටේ විශ්වවිද්‍යාල වලින් 50% නියෝජනය කරන මේ කලාපය, එහෙමනම් අපි ලෝකයේත් එක්ක ඉස්සරහට යනකොට මෙවැනි ආකාරයේ සලස්මක් වුවමනා කරනවා. සලස් පිළිබඳව අපට ලොකු ගැටලුවක් නෑ. මොකද මේක ගත්තොත් මේ ලෝකයේ තිබෙන මෙගා පොලිස් එහෙම නැත්නම් මහා නගරත් එක්ක මේක සංසන්දනය කිරීමේ යම් අපහසුකමක් තියෙයි. සාමාන්‍යයෙන් ඔබතුමාම දන්නවා එවැනි නගර මහා නගර නිර්වචනය කිරීමේදී සාමාන්‍ය මිලියන 10කට වඩා වැඩි ජනගහනයක් බලාපොරොත්තු වෙනවා. හැබැයි අපේ මේ සම්පූර්ණ කලාපයේ හිතුවත් මිලියන 5ස මටක් විතර තමයි ජනගහනය තිබෙන. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක පැත්තක තිබ්බොත් ඒ කියන්නේ ජපානයේ ටෝකියෝ වල ඉඳලා පකිස්තානයේ ලාහෝරේ දක්වා මේ මිලියන 10කට වඩා වැඩි මහනගර 46ක් පිළිබඳව ඒ මහනගරයක්ම අපි මේ රටේ ඇති කරන වාදය, එහෙම නැත්නම් අපේ ජනගහනය, අපේ ඉතිහාසයේ ගමන් කරන රිද්මය, අපේ ස්වභාවික සම්පත්, අපේ පරිසරය සහ අපේ ජනතාවගේ චින්තනය මේ සියල්ල කලමනාකරණය කරලා ඒ සියල්ල පිළිබඳව සලකා බලපු සලස්ම ගේනවද කියන එක තමයි අපි සලකා බලන්න උවමනාව තිබෙන්නේ. එතකොට මට පේනෙන්නේ 1947 ඉඳලා අපිට තිබුණු එක්කෝ අගමැතිවරය යටතේ, එහෙම නැත්නම් සමහර ප්‍රතිපත්ති සැලසුම් සම්පාදක ඇමතිවරය යටතේ අපි අවුරුදු 4 සැලසුම්, අවුරුදු 5 සැලසුම් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් යෝජනා කරලා තියෙනවා. සැලසුම් තිබෙනවා. මං හිතන්නේ සැලසුම් පිළිබඳ අධ්‍යයනය කරොත් ඒවා ඉතාම විශේෂ සැලසුම් විය හැකි බොහෝ ඒවා. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ මේ සැලසුම් සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම අතර බරපතල ප්‍රතිරෝධතාවයක් තිබෙනවා. බොහෝ සැලසුම් ඒ සැලස්ම ඉදිරිපත් කරන උද්දාමයට, ඒ සැලස්ම ඉදිරිපත් කිරීමේදී ඇතිවන අධික උනන්දුව සහ අදිෂ්ඨානය සැලස්ම ක්‍රියාත්මක කරගෙන යාමේදී වසරින් වසර හීන වෙලා යන්නේ. ඒක තමයි අපි මුහුණ දෙලා තිබෙන තත්වය. එහෙම නැත්නම් අපේ මේ සැලසුම් හදන්න සම්බන්ධ වෙන විශේෂඥයින්, නිලධාරීන් ඔවුන් තමන්ගේ දේශීය සහ අන්තර්ජාතික අධ්‍යක්ෂින් පදනම් කරගෙන තව විශිෂ්ට සැලසුම් ඉදිරිපත් කළා තිබෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය කරන දේශපාලන අදිෂ්ඨානයක් අපට තිබිලා නැහැ. ඒක තමයි මම දකින්නේ. ඒ නිසා තමයි ඇමතිවරයා මාරු වෙනකොට මේක වෙනස් වෙන්නේ. ආණ්ඩු මාරුකොට එක වෙනස් වෙන්නේ. සමහර විට මධ්‍යම ආණ්ඩුවයි පළාත් සභාවයි එක දෙක ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. අපට දැන් අපි මේ නිසාම තමයි මොට්ට විශ්වවිද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුවක් විශේෂ ආරම්භ කරේ. අපි උපාධිධාරීන් 100ක් පමණෙන් අවුරුදු පතා එළියට එනවා. නමුත් ඔවුන්ගෙනුත් හරිහමං විදිහට වැඩක් ගන්න පුළුවන් ආකාරයට ඒ සැලසුම් සකස් කිරීම, සැලසුම් ක්‍රියාත්මක කිරීම, සැලසුම් පසුවිපරම් කිරීම සිද්ධ වෙනවද කියන එක පිළිබඳව අපි ගැඹුරින් සිතා බැල යුතුයි. ඒර මම හිතනවා මේ සංවර්ධනය පිළිබඳ කතා කිරීමේදී අපට අපි මුහුණ දෙන ප්‍රධානතම ප්‍රශ්නය, මම කැමැත්තුම ට්විටින් වල අදහස් ප්‍රකාශ කරලා තිබෙනවා, මේ ප්‍රවාහන ප්‍රශ්නය පිළිබඳව අපි තවමත් ඒ තරම් අපේ සැලසුම් අපි ඉදිරිපත් කළ තියෙන යෝජනා කොතරම් ආකාරයකට ප්‍රවාහන ප්‍රශ්නයේ බරපතල කම අනුව ඒට මුහුණ දෙන අපි මුහුණ දෙන සමද්ද කියන ප්‍රශ්නයක් තිබේ. මොකද මම හිතන මේ ප්‍රවාහන ගැටලුව විසඳීමේදී අපි අවධානය යොමු කරත් ප්‍රධාන පාර්ශ්ව කීපයක් තිබෙනවා. එකක් මේ අගනගරයට ගලාගෙන එන ජනතාව අඩු කරන්නේ කොහොමද, සීමා කරන්නේ කොහොමද, ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඔවුන් ජීවත් වෙන ප්‍රදේශයට ආසන්න සිට ඉෂ්ට කරගන්නේ කොහොමද කියන කල්පනාව අපි ඉස්සෙල්ලාම ගන්න ඕනේ කියලා මම හිතනවා. එහෙම නැත්නම් කිසිම කෙනෙක් තමන්ගේ වැඩ රාජකාරියක් කරගන්නට කොළඹට කැමති නැහැ. කරගන්න බැරි නිසා එන්නේ. ඒතොර පළවෙනි අපි අවධානය යොමු යුතුයි කොහොමද එවැනි ජනතාවක් අගනගරයට එන එක වලක් එන එක අඩු කරගන්නේ. මොකද මේ අගනගරේ අපි පුරව ගන්න ඕනා එවැනි අවශ්‍යතාවය සඳහා පිට දිස්ත්‍රික්ක වලින් ඈත ගම්දනවුන් වල ජනතාවගෙන් නෙමෙයි. අපි සංචාරක ව්‍යාපාර දියුණු කරනවා නම් අපි බලාපොරොත්තු වෙන මීට වඩා වැඩි ජනගහනයක් අපේ අගනගරේ සංචාරක ව්‍යාපාර පැත්තෙන් එවි කියලා. ඒ නිසා පළවෙනි කාරණේ මම අවධානය යොමු කරනවා මේ එන තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කර ගැනීම සඳහා අගනුවරට එන ජනතාවගේ ප්‍රමාණය අඩු කරගන්නේ කොහොමද කියන එක. ඊළඟ කාරණේ තමයි තමුන්නාසල දැනුත් සාකච්ඡා කරන පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීම සම්බන්ධයෙන්. දැන් අපේ සංඛ්‍යාලයක නැතුව ගත්තොත් මීට වසර ගණනාවකට කලින් 80%ක් විතර පාවිච්චි කර පොදු ප්‍රවාහන සේවය දැන් 49%ට 45%ට බැහැලා තිබෙන්නේ. ඒකට හේතුව ඒ පොදු ප්‍රවාහන සේවාව පාවිච්චි කරන්න ජනතාවගේ තියෙන මැලිකම, ඒ බෑ තිබෙන දුර්වලතාවයන්, අකාර්යක්ෂමතාවයන්, වෙලාවට වැඩ නොකරන එක, පහසු ගන්න නැතිකම, මේ සියල්ල විසින් ප්‍රවාහන ශේෂ්ත්‍රය දවන් තරපුදයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒතකොට දැන් තවමත් අපිට පේන්නේ නැහැ පහුගිය අවුරුදු 3 අයවැය යෝජනා ගත්තත්, විශේෂයෙන් මෙවර අයවැය යෝජනා ගත්තත් පොදු ප්‍රවාහන සේවය ඒ තරම් මට්ටමකින් දියුණු කරන්න තමුන්වන්සලා අවධානය යොමු කළා තිබෙනවා කියලා. තුන්වෙනි කාරණේ හැටියට මම ගන්නේ අපි කොහොමද මේ ප්‍රවාහන සේවාව පරිසර හිතකාමී ප්‍රවාහන සේවාව බවට පත් කරන්නේ? එහෙම නැත්නම් මේ පරිසර දූෂණය කරන ඉන්ධන වෙනුවට එක්ක දෙමුහුණු වාහන, එහෙම නැත්නම් විදුලි විද්‍යුත් වාහන පාවිච්චි කොහොමද ප්‍රවර්ධනය කරන්නේ කියන එක. ඒතර දැන් මේ අයවැය කතාවේ මම සඳහන් කරා මේ මෙවර අයවැය යෝජනාවල තිබෙන ආකාරයට ගත්තොත් එහෙම මුදල් අමාත්‍යාංශය බලාපොරොත්තු වෙලා තිබෙන්නේ තිබෙන වාහන ප්‍රමාණය වෙනුවට තව වාහන ප්‍රමාණයක් ස්ථානගත කිරීමට මිසක් ප්‍රතිස්ථාපනය කිරීමට මිසක් තිබෙන වාහන අඩු කරලා මේ ප්‍රශ්න විසඳුමක් හොයන්න නෙමෙයි. ඒ නිසා මෙන්න මේ ප්‍රවාහන ගැටලුව විසඳීමේදී අද ජනතාව බරපතල වශයෙන් මුහුණ දෙන මේ ප්‍රශ්නයේදී තමුන්වහන්සේලාගේ යෝජනා මීට වඩා වේගවත් වේ කියලා සහ මීට වඩා මේ ජනතාවගේ අපේක්ෂාව ඉෂ්ට කරන තැන පත් වේ කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊළඟට මම අවධානය යොමු කරන්න කැමති මීට අදාළව මේ කුණු ප්‍රශ්නය පිළිබඳව අපි සමදාම සාකච්ඡා කරනවා. මම හිතන අපේ රටේ බැලුවොත් පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල වැඩිම මුදලක් වියදම් කරනවා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව හැදෑරීම සඳහා විදේශ සංචාරවලට. ඔය හැම පළාත් සභාවක්ම ප්‍රාදේශීය සභාව නගර සභාව මහනගර සභාවක් ඔක්කොම මන්ත්‍රීවරු අරගෙන ගිහිල්ලා ඇති කොරියාවට, තායිලන්තයට, සිංගප්පූරුවට ඔය රටවල් වලට මේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ඉගෙන ගන්න කියලා. ඒ සල්ලි ඉතුරු කළා මෙහි ව්‍යාපෘති ආරම්භ කරන්න මේ ප්‍රශ්නේ 140 50 විසඳ ගන්නත් තිබුණා. දැන් මේ සඳහා දැන් අපි පහුගිය කාලේ ඇත්තරම ගත්තොත් එහෙම ලෝකෙටත් මුණ දෙන්න ලැජ්ජා හිතන ආකාරයට කුණු කන්දක් කඩාගෙන වැටිලා මිනිස්සු මිය ගියපු රටක්. මීට කලින් අපි ඉතියෝපියාවේ කුණු කන්දක් කඩාගෙන වැටුණට පස්සේ අපිට සාමාන්‍ය ඉතියෝපියාව ගැන තියෙන ඉතාම නරක චිත්‍රයක් නිසා අපි හිතුවින් ඉතියෝපියාවේ නම් කමක් නැහැ වෙනදා මේ ආර්ථිකයට හරියන විදිහට තමයි කුණු කන්ද කඩන් වැටුණේ කියලා. හැබැයි කොළඹත් කුණු කන්ද කඩාගෙන වැටුණා. එතකොට මේක එක පැත්තකින් ඍජුවම චෝදනා කරන්න ඕනේ ගෝඩාබේ රාජපක්ෂ මහත්මයාගේ නගර අලංකරණයේ ප්‍රතිඵලයක්. ගෝඩාබේ ඒකනේ ගන්න දෙන්නෙත් නැහැ. මේ එහුගේ නගර අලංකරණයේ ඒ කියපු බියුටිෆිකේෂන් එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අර මීතරමුල්ල මිනිස්සු කුණු කන්දට යට වෙන සිද්ධ වුණේ. නමුත් දැන් මේ මීතරමුල්ල කුණු කන්ද ඉවත් කිරීම සඳහා මම දන්න ආකාරයට මේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 14ක් වෙන් කළා තිබුණා 2015 2016 වසරවල රුපියල් බිලියන 4ක් වියදම් කරන්නට වෙන් වෙලා තිබුණා. නමුත් මම මේ සභාගත කරනවා 2017 නොවැම්බර් 15 සන්ඩේ ටයිම්ස් වාර්තාව මට මේ විගණකාධි යථාර්ථමින්ද විගුණ විමසුම හොයා ගන්නට බැරි වුණා. ඒ නිසා මේ තිබෙන බරපතල චෝදනාව තමයි 2015 16 අවුරුදු වල වෙන් කළ තිබුණු බිලියන 4 ඇයි වියදම් කරගන්නට බැරි වුණේ? ඔව්.
සන්ඩේ ටයිම්ස් පුවත්පතෙන් පළ වුණා කරුණාකර ඒක සභාගත කරන්න.
හොඳයි. එහෙමනම්
හරි. සම්පූර්ණ වැරදි ප්‍රවෘත්තිය.
එතකොට මේ කරුණත් ආසිතව පේනවා ගරු ඇමතුමනි, අපි යම් කිසි ආකාරයකට මේ අයවැයවලින් මුදල් ප්‍රතිපාදන වෙන් කරත් විවිධාකාරයේ හේතු මත ඒ සමහර විට පරිසර අධ්‍යන වාර්තා ගැනීම වෙන්න පුළුවන්, ශක්්‍යතා වාර්තා ගැනීම වෙන්න පුළුවන්, විවිධාකාරයට මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී වෙන ප්‍රමාදයක් තිබෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ බරපතලකම සාකච්ඡා කරන ප්‍රමාණයට නෙමෙයි ඒ සඳහා ක්‍රියා මාර්ග ගැනීමේදී සිද්ධ වෙන්නේ. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි මේ අපි වසර ගණනාවක් ආපස්සට ගියපු සංවර්ධනය නැවත අත්පත් කර ගන්නට නම් මේ තිබෙන අකාර්යක්ෂමතාවයන් සහ සමග ආකාරයක රාජ්‍යාන්ත්‍රයේම තිබෙන දුර්ලභකම් මගේ හැරලා මේක වේගෙන් ඉස්සරහට යා යුතුයි කියලා ඔබතුමා කියනවා නම් මේකට මේ නිවැරදි කරා කියලා ඒක හොඳයි. ඊළඟට මම ඊළඟට අවධානය යොමු කරනවා දැන් අපි මේ ව්‍යාපෘති සකස් කිරීමේදී මම හිතන්නේ මේ මහනගර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදීත් මම දැක් අපේ රටේ විවිධ විද්වත් කණ්ඩායම් විශේෂයෙන් ඔය ෆ්‍රයිඩේ ෆෝරම් එක වගේ සංවිධානත් අවධානය යොමු කරලා තිබුණා. දැන් මේ ව්‍යාපෘති සෑදීමේදී එය තාක්ෂණික අංශයේ පමණක් සහාය නොගෙන ඉංජිනේරුවන්ගේ වාස්තු විද්‍යාඥයන්ගේ නගර නිර්මාණ ශිල්පීන්ගේ පමණක් සහාය නොගෙන ඒ වෙනුවෙන් මේ සමාජය පිළිබඳව අධ්‍යයනයක් සහිත කණ්ඩායම් වලත් අදහස් ගන්න කියලා විශේෂයෙන්ම සමාජ විද්‍යාඥයන්ගේ මානව විද්‍යාඥයා පරිසර විද්‍යාඥයා වගේ අයගේ. මොකද අපි අත්දැකලා තියෙන හැමතිස්සෙම ගරු එමත්තුමනි එවැනි පාර්ශවයන් එම නැත්තම් ගත්තොත් ජනතාවගේ පොදු සමාජ ජීවිතය පිළිබඳව අවධානය යොමු කරන්නේ නැතුව ජනතාවමද බලෙන් පටවන සංවර්ධන ව්‍යාපෘති හැමතිස්සම අසාර්ථක වෙලා තිබෙනවා සහ ඒට ජනතාවගේ විරෝධයක් එල්ල වෙනවා. එතේ දැන් ආණ්ඩුවක් මොකක්hari ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න යනකොට ආණ්ඩුවට ඒවට මොන දෙන යාන්ත්‍රණ තියෙනවද? මුනාසාතේ පොලිසිය තිබෙනවා, හමුදාව තිබෙනවා, නීතිපති දෙපාර්තමේන්තුව තිබෙනවා, අධිකරණ තිබෙනවා. ඒ ආයතන තියෙනවා. නමුත් මේ කිසිවක් නැති ජනතාවට අවසානයේ ඒ කියන්නේ සංවර්ධනයේ කරන්නේ ජනතාව වෙනුවෙන් නම් තවත් ජනකොරසක් මේ සංවර්ධන ක්‍රියාවලියෙන් පැත්තකට දාලා පාගල එලවලා කරන සංවර්ධනය තීරමක් ඇති කියලා මම හිතන්නේ නැහැ. මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති මේ වෙලාවේ දැන් මේ වෙලාවෙත් බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙන රාජගිරිය වේලුපුල්ලේ වත්තේ ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳව මොකද මේ තිබෙන්නේ ඔවුන් 1925 වගේ කාලයක ඉඳලා දැන් වසර 70කට ආසන කාලයක් පරම්පරා තුනක් දැන් හතරවෙනි පරම්පරාවත් ඒ පවුල්වල ජීවත් වෙනවා ඒ ප්‍රදේශවල වාසය කරා. ඇත්තටම ඔවුන් ගත්තොත් එහෙම කොළඹ මහනගර සභාවේ සනීප ආරක්ෂක කටයුතු සඳහා ඉන්දියාවෙන් ගෙන ආපු දෙමළ ජාතිකයන්. ඒතොර ඒ නිසාමත් අපි මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. දැන් මේ අය කාලයක් මේ පදිංචි ඇත්තටම ගත්තොත් එහේ මේක පෞද්ගලික කෙනෙක්ගේ ඉඩමක් වැන්ඩර්සන් කියන මහත්මයෙක්ගේ. ඔහු ඒ කාලේ මේ ජනතාව සඳහා පුංචි කුලි නිවාස හදලා මාසෙක රුපියල ගානේ බදු කුලි නිවාස හැටියට ඒවා දුන්නා. ඊළඟට දැන් මේ අය මේ පදිංචි වෙලා ඉන්නකොට 1988 දී අංක 527 ඇලයටක් 15 1988 ඔක්තෝබර් 14 නිකුත් කරපු ගැසට් නිවේදනයක් අනුව ඒ කාලේ ඉඩම් ඇමතිවරයා ගාමිණී සානායක ඇමතිතුමා ඔහු කියනවා මෙහි පහත විස්තර කරනු ලැබූ ඉඩම පොදු ජන කටයුත්තක් සඳහා අවශ්‍ය බවත් එය ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ විධිවිධාන යටතේ අත්පත් කරගනු ලැබෙන බවත් කියලා මේ ඉඩම අත්පත් කර ගැනීමට ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ඒ ගැසට් නිවේදනය නිකුත් කිරීමේදී එහි අරමුණ බවට පත් වෙන්නේ පොදු කටයුත්තක් සඳහා පොදු ජන කටයුත්තක්. ඇත්තටම මේ පොදු ජන කටයුත්ත කියලා ඒ වෙලාවේ සඳහන් කළ තිබෙන්නේ මේ පැල්පත් වාසී කුලී නිවාසකරුවන්ට රජයේ මගින් නිවාස යෝජනා ක්‍රමයක් සකස් කිරීම. එතකොට දැන් මෙන්න මේ ගැසට් නිවේදනය පාවිච්චි කරලා තමයි ගරු ඇමතිතුමනි දැන් මේ ජනතාව මෙතනින් එලවන්නට යන්නේ. එතකොට මේ වසර 30ක් මේ ගැසට් නිවේදනය නිකුත් කළ වසර 30ක් ගත වෙන තුරුත් මේ පොදු ජන කටයුත්ත ඉතර කරලා නැහැ. එතන නිවාස ව්‍යාපෘතියක් තබා පොදු වැසිකිළියක්වත් හදලා නැහැ. එතකොට එහෙම තිබෙද්දී දැන් මේ ගැසට් නිවේදනය ලියට අරගෙන නාගරික සංවර්ධන අධිකාරියෙන් මේ ජනතාව එතනින් එලවන්න උත්සාහ කරනවා. ඒ වගේම දැන් මේ පහුගිය නොවැම්බර් 23 වෙනිදා අධිකාරණ නඩුවක් පවරලා සිතාසි වලින් උන් කැඳවලා තිබෙනවා. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ දැන් මෙතන ඉන්නවා පවුල් 30කට ආසන්න ප්‍රමාණයක් තමුන් ආසල මීට කලින් මේන් කොටසක් අරගෙන ගිහිලා මාලිගා කන්දේ පදිංචි කරා. ඒ ජනතාවට දැන් අතරම අතන ඉතාම දුකසේ හිටපු ජනතාවක් හැබැයි මාලිකාන්තරට ගිහිල්ලා දැම්මට පස්සේ ඒ දීපු නිවාසයේ අත්තිකාරමුවත් මාස්පතා කුලියවත් ගෙවන්න බැරි තත්ත්වයට පත්වලා තිබෙනවා. දැන් මේ ජනතාව සංවර්ධනේ විරුද්ධයි නෙමෙයි. තමුන්ාසෙ හිතනවා නම් මේ අය මේ ඉඩම් බදාගෙන ඉන්නවා මේක යන්නේ නැහැ කියලා එහෙම නෙමෙයි. මේ ජනතාව සූදානම් ඒ පවුල් වලට යම්කිසි ආකාරයක ජීවිතයක් ගත කරන්නට ජීවත් වෙන්නට යම්කිසි ආකාරයක ජීවනෝපායක් සලසා ගැනීම සඳහා පහසුකම් සහිත නිවාස දෙනවා නම් එහෙම නැත්නම් වන්දියක් දෙනවා නම් ඒ අය ඒක බාර ගන්න සූදානම්. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ තමුනාසලේ වන්දියක්වත් දෙන්නේ නැතුව නැවත ගිහිලා කුකුල් කූඩු වගේ ගෙවල්ල ගාල් කරනවා නම් ඒ අය යන්න සූදානම් නැහැ. ඉතින් අපි විශේෂයෙන් සලකා බලන්න රෝමනාව තිබෙනවා මේ ජනතාව කවුද කියන එක. දැන් අපි ජාතික සමගිය සංහිඳියාව පිළිබඳව පැය 24ම කතා කරන අවස්ථාවක ඒ පිළිබඳව ප්‍රචාර කටයුතු සඳහා රුපියල් බිලියන ගණන් වියදම් කරන අවස්ථාවක මේ ඉන්දියාවෙන් පැමිණි සනීපාරක්ෂක කටයුතු සඳහා පැමිණි මේ ජනතාවගේ මේ ප්‍රශ්නය පිළිබඳව මීට වඩා අවධානය යොමු කරගත යුතුයි මම හිතන්නේ. තමුන්නාසට ඕමනාවිට වෙලාවට අර අවුරුදු 30ක් හැංගිලා තිබුණ ගැසට් එක අරගෙන එලව ගන්න සූදානම්. හැබැයි කවුද කල්පනා කරේ අවුරුදු 30කට කලින් ගැසට් එක ගැහුවේ මේ බිමේ මේ භූමියේ පොදු කටයුත්තක් කරන්නේ කියලා. නාගරික සංවර්ධන අධිකාරියෙන් මේ පොදු කටයුත්ත මොකද්ද කියලා හෙව්වේ නැහැ පහුගිය කාලේ. එහෙම හොයන්න නැතුව මේ ගැසට් එක එළියට අරගෙන දැන් ඇවිල්ලා මිනිසුන් යන්න කියලා කියනවා. මං හිතන්නේ කිසිම එකේ සාධාරණයක් නැහැ. මං අවධානය යොමු කරනවා දැන් මේ උසාවි ගන්න රස්තියාදු කරන්නේ නැතුව මොකද තමුනාසර බලය පාවිච්චි කරන්න පුළුවන්. ඔව්.
ඒ සියලුම දෙනාට අපි නිවාස ලබා දීලා තියෙනවා. පවුල් 11ක් කැරෙන අනෙක් සියලුම දෙනා ගිහිල්ලා තියෙනවා. ඒක තියෙන්නේ අපේ පාර්ලිමේන්තුවට එන අපි කියන්නේ සෙරමෝනියල් හයිවේ එකේ. ඒ ස්ථානයේ විධිමත්ව කොල්ලුපිටියේ සිටම් පාර්ලිමේන්තුවට පවත්වාගෙන යාම අපේ නාගරික සංවර්ධනයට අත්‍යවශ්‍යයි. ඒ අයට තාමත් පුළුවන් ඒ නිවාසවලට යන්න. එතන නිවාස සැපීමේ හැකියාවක් නැහැ. එතන අපි වෙනත් සංවර්ධන කටයුත්තක් ආරම්භ කරන්න කටයුතු කරන සියලුම දෙනාට නිවාස ලබා දීලා තියෙනවා.
හොඳයි, බොහොම ස්තුතියි. මම කතා කරනකොටමත් කිව්ව කරු එමත්තුමා, ඒ ඉඩම පවරා ගැනීම නෙමෙයි ප්‍රශ්නේ තිබෙන්නේ. ඒ සංවර්ධනය කිරීම නෙමෙයි ප්‍රශ්නේ තිබෙන්නේ. නමුත් මෙන්න මේ ජනතාව ඉදිරිපත් කරන ගැටලුවටත් අවධානය යොමු කරන්න ඕන. එහෙම නැතුව කරපු ව්‍යාපෘති නිසා තමයි පහුගිය කාලේ ප්‍රශ්න ගන්නවා පැන්නුගෙන කියලාත්. ඒ වගේම දැන් මේ පවුල් 10 හරි 11 හරි 20 හරි මෙවැනි ආකාරයේ සිදුවීම් 2017 ළඟ වෙනකොට සිද්ධ වෙලා ඒවට එරෙහිව කටයුතු කරනවා කියලා පදනමින් තමයි ජනවරමක් ලබා ගත්තේ. හොඳයි, ඊළඟට මම මෙතන ඉහාට තව මේ ඔබතුමාගේ අමාත්‍යංශයට සම්බන්ධ කාරණයක් ගැන අවධානය යොමු කරනවා. මේ දැන් මේ වේගෙන් ව්‍යාප්ත වන වැඩිවන මැදපන්තිය වෙනුවෙන් යම් යම් තැන්වල පෞද්ගලික සමාගම් විසින් මහල් නිවාස ඉදිකරමින් යනවා. මේවයි දැන් මටත් කීප දෙනෙක් ඇවිල්ලා සාකච්ඡා කරා, විශේෂයෙන්ම තලවතුගොඩ මාළඹේ පැත්තේ සමහර සමාගම් මුදලක් අරගෙන වැඩ කටයුතු පටන් අරගෙන තිබෙනවා. නියමිත කාලයට ඒවා අවසන් කරලා නැහැ. දැන් ඒවැය තිබෙන ව්‍යාපාරික අයෙක් හොයාගන්න හම්බෙ බෑ. සමාගම තිබුණු ලිපිණයක්, ඔෆිස් එක තිබුණු ලිපිණයක් දන්නෙත් නැහැ. මේ ආදී ප්‍රශ්න ගන්නවා මුහුණ දීලා තිබෙනවා. මේක තමුන් ඔබතුමාගේ සහාධිපත්‍ය ආයතනයට නම් කි සම්බන්ධයක් තිබෙන නිසා මේවට අවසර ලබා ගැනීමේදී මම හිතනවා මීට වඩා හොඳයි සමයින්. එමුනම් මම ඒක ඉදිරිපත් කරන්නම්. ඊළඟ කාරණේ මම අවධානය යොමු කරන්න කැමති අපේ ජල සම්පාදන ඇමතිවරයා ගැන එතුමා. හොඳයි, බොහොම ස්තුතියි. රාජ්‍යමතුමී ඉන්නවා. දැන් මම මීට කලිනුත් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා ගරු රාජ්‍යමතුමීනි, මේ කළුතර දිස්ත්‍රික්කයේ පානීය ජනතා ජල ප්‍රශ්නය පිළිබඳව. දැන් ඔබතුමීම දන්නවා අවුරුද්ද එක කාලයක් දැන් ඔන්න ආයමත් අනතුරු ඇවිල්ලා තිබෙනවා. පොඩි වැස්සක් වැස්සට පස්සෙත් අපේ කළුගඟ ඒ ජනතාවට ආපදාවක් වෙනවා. පුංචි වියලි කාලගුණයක් ආපු ගමන් කළුතර නගරේ ඉන ජනතාවගේ ඉඳලම බොන්න වෙන්නේ කරදිය මිශ්‍ර වතුර. ඉතින් මේ සම්බන්ධයෙන් දැන් මම ඇහුවට පස්සේදී ව්‍යාපෘති දෙකක් පිළිබඳව ඇමතුමා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරා. එකක් තමයි කළුගඟ ඉස්මත්තේ ලවණ බාධකයක් ඉදි කරන්නත්, අනිත් පැත්තෙන් කළුගඟේ ශාඛාවක් වන කුඩා ගඟෙන් ජලය ගේන්නත්. ඉතින් මම හිතන්නේ මේ දෙවැනි ව්‍යාපෘතිය සඳහා තවමත් ආධාර ලැබිලත් නැහැ. ඒත් මම කැමතියි දැනගන්නට මේක අපි හැමදාම මුණ දෙන ප්‍රශ්නයක්. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව, විශේෂයෙන් කළුතර නගරයේ ජනතාව මේ සම්බන්ධයෙන් දැන් තිබෙන ප්‍රගතිය කුමක්ද කියනත්, දැන් ආරම්භ කරන ලද ව්‍යාපෘතියේ තත්ත්වය මොකද්ද කියලා.
ආරම්භ කරන්න නියමිතයි.
ඔව්. ඒකේ ලවණ බාධකේ
නෑ. මේ අගලවත්ත, අලුත්ගම, මතුගම ඒකාබද්ධ ජල ව්‍යාපෘතියත්, ඒ වගේම කුඩා වය ආශ්‍රිතව මේ අලුත් ඉන්ටේක් එකක් හදන එකත් මම හිතන්නේ ඒකෙන් ඒ ලවණ ගැටලුවට විසඳුමක් ලැබෙයි කියලා අපේක්ෂා කරනවා.
ඒක තමයි දැනටමත් මම හිතන්නේ ඇමතුමා කියපු විදිහටම මේ අවුරුදු 3කට වඩා කාලයක් ගත වෙන ඔය ප්‍රශ්නයට. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අඩු ගානේ ඔය දැන් මේ ව්‍යාපෘති දෙකම කරොත් තමයි ලවණ බාධකයක් කුඩාක ව්‍යාපෘතියක් එකවර ක්‍රියාත්මක කළොත් තමයි මේ ප්‍රශ්නේ සාධාරණ විසඳුමක් හොයාගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට මම අමතුමාගේ අවධානය යොමු කරා මීට කලිනුත් මේ කැලණි ගඟ ආශ්‍රිතව මතුවලා තිබෙන ජල දූෂණය පිළිබඳව. ඇත්තරම මේ තිබෙන කර්මාන්ත ශාලාවල ඝනත්වය සහ අනවසර ඉදිකිරීම නිසා කැලණි ගඟ ඉතා දැඩි වශයෙන් දූෂණය වෙලා තිබෙන්නේ. එය සාමාන්‍ය අපද්‍රව්‍ය නෙවෙයි, දැන් ඝන ලෝහ ජලයට මිශ්‍ර වෙන තත්වයකට පත් වෙලා තියෙනවා. එමත්තු මේ වෙලාවෙත් ඒ වාර්තා පිළිගත්තේ නැහැ. නමුත් ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් ඉදිරිපත් කරපු වාර්තාවකින් තමයි එවැනි බැර ලෝහ ඒ ජලය අන්තර්ගතයි කියලා සඳහන් වුණේ, වාර්තා වුණේ. ඒ නිසා මේ ඔබතුමාලගේ යෝජනා තිබෙනවා මෙවර කැලණි ගඟ සම්බන්ධයෙන් අයවැය යෝජනාවල. කෙසේ නමුත් මම හිතනවා අපි මෝර දිලිතින ප්‍රශ්නේ බරපතලකම තීරුම් අරගෙන මේ කොළඹ ජනතාවට පානීය ජල ප්‍රශ්න විසඳීමේදී මේ මැදිහත් වීමේ කටයුතු වේගවත් කරයි කියලා. ඉතින් මෙන්න මේ කරුණු පිළිබඳව අවධානය යොමු කරමින්, ඒ වගේම තවත් එක් කරුණක් තිබෙනවා ජල සම්පාදන ඇමතිවරයාගේ අවධානය යොමු කරන්නට. මේ ජාතික ප්‍රජා ජල සැපයීම දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරනු ලැබ තිබෙන කාර්ය මණ්ඩලයේ 13 දෙනෙක් මේ ගත්තොත් මේ 1992 වර්ෂයේ තමයි ජල සම්පාදන හා සනීපාක්ෂ ව්‍යාපෘති ආරම්භ කළේ 2010 අවසන් කරා ඊළඟ 2014 දී ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව පිහිටවීමේදී දැන් මේ ඉතිරලා තියෙන 13 දෙනෙක් ඉන්නවා සමහර අය සේවය අත්හැරලා ගිහිල්ලා තිනවා විවිධ හේතු මත නමුත් 13 දෙනෙක් ඉන්නවා ගරු ඇමතුමියනි 1906 තමයි ඕන් ප්‍රජා ජල ව්‍යාපෘතියේ පත්වීම අරගෙන තිබෙන්නේ සේවා කාලය අවුරුදු 12 ඉඳන් 24 දක්වා ඉනා ඉන්න අන්න තුනේ ගත්ත කෙනෙකුත් ඉන්නවා දැන් මෙන්න මේ 13 දෙනාගේ පෙර සේවා කාලය නොසලකා තමයි දෙපාර්තමේන්තුව පිහිටපු දින ඉඳන් කොන්ත්‍රාත් පත්වීම් ලබා දෙන තීන්දු කළා තිබෙන්නේ ඉතින් මේ අයගේ ඒ නිසා මේ අයට මේ විශ්වාස වැටුප් සහිත ස්ථිර සේවයට ඇතුළත් වීම නොහැකිවීම සම්බන්ධයෙන් ගැටලුවක් ඉදිරිපත් කළා තිබෙනවා මම මේක ඔබතුමියට ලැබෙන සලස්වන්න මේ සම්බන්ධයෙන් මේ කාලයක් තිස්සේ මේ ව්‍යාපෘතිය සේවය කරපු අයට යම් සහනයක් ලබා දෙන්න කියලා ඊළඟ ගමන් මම මගේ කතාව අවසන් කරන බොහෝ සතුටින්
ගරු එසේ මාරිකමෙතුවා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම ඊයේ දවසේ ඇතිවෙච්ච අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවටපත් ජනතාවට අපේ කනගාටුව ප්‍රකාශ කරන අතරම මියගිය ජනතාවට අපේ සංවේගය ප්‍රකාශ කරමින් අද කාරක සභා අවස්ථාවේ විවාදයේදී මගේ කතා ආරම්භ කරන්න කලින් පෙරේද දවසේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහත්මයා ගංවතුර ආපදා සඳහා රජය ලබා දුන් වන්දි මුදල් පිළිබඳව කරපු ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදි. ඒ නිසා ඒකට යම් පිළිතුරක් ලබා දෙන්න ඕන. විශේෂයෙන්ම ගිය අවුරුද්දේ මැයි මාසේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසට ආපු ගංවතුරෙන් පවුල් 27189ක් වෙනුවෙන් ග්‍රාම සේවාසම් 36ක පළවෙනි වටියේදී 27,19,48,000ක් අපි 2016 9 මාසේ 5 වෙනි දින වෙනකොට ගෙවලා ඉවර කරලා තිබ්බා. ඊට පස්සේ දෙවැනි අදියරේ රුපියල් 15,000ක් වශයෙන් 15,000 හැටියට පවුල් 23,096කට රුපියල් 34,64,40,000ක් බෙදලා ඉවර කරලා තිනවා. දැන් පෞගේ මාසේ අපි තෙවැනි වටේ නිවාස වන්දි ලබා දීම පිළිබඳව පෙරේද ලබා දුන්නු ගණන් හිලව් සම්පූර්ණයෙන්ම වැරදි. ඒ නිසා අපි කියන්න ඕන මේ වෙන විට ඊයේ වෙනකොට පවුල් 19,905කට රුපියල් මිලියන 1,780ක් ගෙවලා තියෙනවා. වෙන් වශයෙන් ගත්තහම රුපියල් 10,000ට අඩුවෙන් පවුල් 1,092කුත් 10,000ක් පමණක් රුපියල් පවුල් 548කුත් 10,000ත් 15,000ත් අතර පවුල් 322කුත් 15,000 50,000ක් අතර මුදල් පවුල් 3,133කටත් රුපියල් 50,000ත් ලක්ෂයත් අතර මුදල් පවුල් 8,290කටත් ඒ වගේම ලක්ෂයත් 1,50,000ක් අතර මුදලක් පවුල් 5,500කටත් 1,50,000ත් ලක්ෂ දෙකක් අතර මුදලක් පවුල් 843කටත් ලක්ෂ දෙකකට වැඩි මුදලක් පවුල් 176ක් වශයෙන්ොත් පවුල් 19,905කට ගෙවලා තියෙනවා. මේ අතරින් චෙක්පත් මගින් ඊයේ වෙනකොට 16,478ක් චෙක්පත් මගින් ලබා දෙලා තිබ්බා. තව 562ක පොඩි ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව තියෙන්නේ එක්කෝ හැඳුනුම්පතේ අංකය හෝ හැඳුනුම්පතේ නම හෝ වැරදීම නිසා. ඒ නිසා රුපියල් බිලියන මම හිතන්නේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසකර මෙච්චර මුදලක් ගෙවුවා ජාතික රක්ෂණ භාරකාර අරමුදල හරහා අපේ රජයෙන් රුපියල් බිලියන 1.78ක් ගෙවලා ඉවරයි දැන්. ඒ නිසා මේ පිළිබඳව අසත්‍ය ප්‍රචාර සහ වැරදි චිත්‍ර ඉදිරිපත් කිරීම පිළිබඳව මගේ විරෝධය ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හැටියට ඉදිරිපත් කරන අතරම මේකින් යම්කිසි දේශපාලන වාසි ලබා ගන්න පත්‍රිකා බෙදා හරිනවා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඇතුළත ගංවතුර ආධාර හම්බුන්නේ නැත්නම් කොළ දෙන්න කියලා. ඒ මොකටද ඊළඟ ප්‍රාදේශීය සභා චන්දර. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන ගංවතුර ආධාර දුන්නෙත් මේ ආණ්ඩුව අභියාචනා බාරගන්නෙත් මේ ආණ්ඩුව අභියාචනාවල ඉන්න අයට සහනාධාර ලබා දෙනෙත් මේ ආණ්ඩුව. අනේ ඒ නිසා මෙතන අඩුපාඩු වර්ග හතරක් තියෙනවා. එකක් ඇවිල්ලා පෙලක් අය මේක ඉන්නවා ගංවතුර වෙලාවේදී කොලේ පුරවන්න නැතුව වැඩක් නැහැ ඔක ආණ්ඩුවෙන් හම්බෙන්නේ නැහැ කියලා හිටපු කට්ටිය. ඒ අයට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඒකම තව කට්ටියක් ඉන්නවා පොඩි මර්සියක් දාලා බලනවා තව ගාණක් වැඩි කරගන්න පුළුවන්ද කියලා. කෙනෙක් මගෙන් ඇවිල්ලා හුවා 128,000ක් හම්බුණා මටත් ඇපිල් දාන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ අයටත් මොකුත් කරන්න දෙයක් නැහැ. හැබැයි ඇත්තටම වතුරට යට වෙලා කොළ පුරවලා දීලා ලැබිය යුතු ගාණට වඩා අඩුවෙන් ලැබිච්ච අය ඉන්නවා. ඒ එක්කම නොලැබිච්ච අයත් ඉන්නවා. ඒ අයට මාස දෙක කාලයක් දීලා තියෙනවා අභියාචනා ලබා දෙන්න. ඊට පස්සේ ඒ අයට සාධාරණය කරන පොරොන්දුව වර්තමාන රජය ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හැටියට මට ලබා දීලා තියෙනවා. ඒ නිසා ඒක අපි ලබා දෙනවා කියලා කියන්න කැමතියි. ඒ නිසා අද දවසේ විවාදය පිළිබඳව කතා බහ කරද්දී විශේෂයෙන්ම කියන්න ඕන දැන් නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය මේ මේකට සම්බන්ධ වෙනවද විවාදයට ඒකෙදි මම කියන්න ඕන මේ අමාත්‍යාංශයට කොළොන්නාවේ මන්ත්‍රීවරය හැටියට මගේ විරෝධය ප්‍රකාශ කරනවා මොකද හේතුව ගිය අවුරුද්දේ මන්ත්‍රීවරු හැටියට අපිට මිලියන 50ක යෝජනාවක් දෙන්නකෝ උපනගරයක් හදන්න අපි යෝජනා ලබා දුන්නා සම්බන්ධීකරණ කමිටුවෙන් අනුමැතිය ලබා දුන්නා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් අනුමැතිය ලබා දුන්නා තනිකරම බොරුව කරේ අපිට සත පහක්වත් දුන්නේ නැත්නම් මොකුත් කරෙත් නැහැ ඒ පිළිබඳව මගේ විරෝධය ප්‍රකාශ කරමින් ඒ එක්කම දැන් මුළු මහ කොළඹ මුළු කොළඹ නගරයටම වතුර යන්නේ කොළොන්නාව හරහා ලංකාවේ ලොකුම ජල පවිත්‍රාගාර තියෙන අඹතලේ හැබැයි කොළඹට පෑ 24න් වතුර දෙන්න පුළුවන් ඒගොල්ලන්ට කොළොන්නාවට පෑ 24න් වතුර දෙන්න බෑ මේ පිළිබඳව මම ඇමතුමා එක්ක ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ගැන නිලධාරීන් ගැන සාකච්ඡා කරා මීට මාස 6කට කලින් තවමත් දවසකට පෑ දෙකක් වතුර කපනවා ඊට අමතරව අපි මම මේක පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහුවම නියෝජ්‍ය ඇමතුමින් උත්තර දුන්නා එදා ඉඳලා පෑයකට අඩු කරා හැබැයි පෑය 4ක් විතර මේ ඒකේ පීඩණය අඩු කරා දැන් ආයෙ පෑය දෙකට වතුර කපනවා පෑය 3ක් විතර පීඩණය අඩු කරලා තිනවා ඒ පිළිබඳවත් අපේ විරෝධය ප්‍රකාශ කරනවා මොකද මේ අමාත්‍යාංශයට තාම ඔකට මේ නිසියාකාර විසඳුමක් ලබා දෙන්න නොහැකි වීම පිළිබඳව මොකද අපි මහනගර හදන්න කතා කරනවා මෙගා පොලිස් කරන්න කතා කරනවා චම්පි කරනවා කැමතිතුමා උත්සාහ ගන්නවා එතුමාගේ උත්සාහයට අපි අපේ ගෞරවය මේ පුද කරන්න ඕන හැබැයි ඒකට අවශ්‍ය අනෙකුත් මේ අමාත්‍යාංශ වලින් ඒ සහයෝගය ලැබෙන්නේ නැත්නම් මේක කරන්න බෑ විශේෂයෙන්ම මෙගා පොලිස් වැඩසටහන යටතේ බස්නාහිර පළාත දියුණු කරන්න උත්සාහ කරනවා දැන් බස්නාහිර පළාත තමයි ලංකාවේ ජනගහණයෙන් වඩා වැඩිම නගර රට තියෙන්නේ ඒකෙන් හතක් කොළඹ දිස්ත්‍රික්කය අනිත් එක ගම්පහ දිස්ත්‍රික්කය මීගම්ව මෑතක් වෙනතුරුම දළ දේශීය නිෂ්පාදනයෙන් වැඩිම ආදායම ලැබුණේ බස්නාහිර පළාතෙන් දැන් ගිය අවුරුද්දේ ගත්තාම 145.6යි ඒ නිසා බස්නාහිර පළාත රටේ අනිත් නගර දියුණු කරනවා වගේ මීට වඩා දියුණු කරන්න ඕන කියන එක අවිවාදිතයි හැබැයි අපේ රජය යටතේ වුණත් පෞගි අවුරුද්දකේදී මේ වැඩපිළිවෙල වල සුන්දර වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරද්දී ඒව ක්‍රියාත්මක කරන්න මේ අමාත්‍යාංශයට කිසිසේත්ම ප්‍රමාණවත් මුදල් ලැබුණේ නැහැ කියන එක රජයේ මන්ත්‍රීවරයෙක් හැටියටුණත් මම ඒක කියන්න කැමතියි. ඒ නිසාම ඒ හිතපු දේවල් කරන්න බැරි වුණා. දැන් ඒ නිසාම මිනිස්සු ඒක සංසන්දනය කරනවා පෞගි ආණ්ඩු කාලය කරපු නගර අලංකරණයත් එක්ක. ඒක හරියට නිකන් අර මැරෙන්න ඉන්න මිනිහෙක්ට මේකප් දාලා අන්දර ලස්සන පෙන්වන්න හදපු වැඩක්. හැබැයි මේකප් එක හොදලා ගියාම මිනිහාගේ සැබෑ ස්වරූපය පේනවා. දැන් ඒක අපිට පේනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ ආයවෙන් ලබා දීලා තියෙන යම්කිසි මුදල් ප්‍රමාණයක් මන් දන්නේ නැහැ ඒක ප්‍රමාණවත්ද මදිද කියලා ඉවරලා. හැබැයි මේ මෙගා පොලිස් වැඩසටහන ක්‍රියාත්මක කරද්දී මම ඒ වැඩසටහන ගැන කතා කරන්න යන්නේ නැහැ. පහුගිය ටිකෙන් මම ඇමතුමාගෙන් ප්‍රශ්න ඇහුවා මේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වෙන්වෙන් වශයෙන් එතුමා උත්තර දුන්නා. තව ප්‍රශ්න කිහිපයක් එන්නත් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව කතා කරන්න නැහැ. නමුත් ඒ වැඩසටහන අතරතුරේදී විශේෂයෙන්ම අපි දන්නවා ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කය ගත්තම මුල ඉඳලම හරියටම සැලසුම් කරපු කිසිදු නගරයක් නැහැ. ඒ නිසා තමයි බේරවැවට අපද්‍රව්‍ය මුදා හරින්නේ. ඒ නිසා තමයි ඇලමාර්ගුඩ ගෙවල් හදන්න අනුමැතිය දීලා තියෙන්නේ. ඒ නිසාම තමයි පෑ භාගයක් මේ වැස්සහම වතුරෙන් යට වෙන්නේ. ඒ නිසාම තමයි ගම් වතුර පාලනය කරන්න පුළුවන්කමක් නැති වෙලා තින්නේ. ඒ නිසාම තමයි බලහත්කාරයෙන් පදිංචි වෙච්ච ජනතාව විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා විශේෂයෙන්ම අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගත්තොත් කොළනා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගත්තොත් 189,000 ජනගහනයක් තියෙනවා. ඔබතුමා දන්නා වසන් 36ක් වැස්ස ගමන් පෑ භාගයක් යනකොට යට වෙනවා. මම ඒකම පහත්බිම් ගොඩ කිරීමේ සංස්ථාවේ සභාපතිතුමාටත් ඔබතුමාටත් ඒ කාර්යමණ්ඩලයේ ස්තුතිවන්ත වෙනවා. පෞගේ මාස 4 තමයි පළවෙනි වතාවට ගොඩ කරපු ඇලමාර්ග ටික හැරුවේ හරියට. ඒ නිසා අද වැසි අවදානම වැසි වතුරට යට වෙන අවදානම යම් ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. දැන් ඒකට බෝක්කු දාන්න ඕන. ඒ ටික බෝක්කු දාලා ක්‍රමවත් වතුර බහැල යන පද්ධතියක් ජලාපවාහන ක්‍රමයක් ගෙනාව නැත්නම් මම දන්නේ අගනගරයත් පරිපාලන නගරයත් අතර තියෙන මේ නගරය දියුණු කරන්න නැතුව කොහොමද මෙගා පොලිස් චිත්‍රය හරියාකාරව ක්‍රියාත්මක කරන්න කියලා. ඒ එක්කම අනවසර පදිංචිකරුවන් විශාල බාධාවක් කියලා තියෙනවා මේ මෙගා පොලිස් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඒ නිසා දැන් මේ අමාත්‍යාංශයෙන් ආරම්භ කරලා තියෙනවා ඒ අයට දුගි නාගරික පැල්පත් වාසීන්ට නිවාස ලබා දීමේ වැඩසටහන. මේ වැඩසටහන හොඳයි. හැබැයි මේ වැඩසටහන කරද්දී තනින් තනින් පොඩ පොඩ තෝරගන්න නැතුව ඔබතුමාගෙන් මම පෙරේදාහුව ප්‍රශ්නේ විදියට මේ නගරය ආශ්‍රිතව තියෙන ඉඩම් අඳුරගෙන සංවර්ධනය කළ යුතු ඉඩම් අඳුරගෙන ඒ ඉඩම් ලබාගෙන ඒ සියලු දෙනාම එකපාර ගේන්න පුළුවන් නම් මං හිතන්නේ මීට වඩා තවත් විධිමත් ක්‍රමයකට යන්න පුළුවන් කියලා හිතනවා. හැබැයි ඒ වැඩ පිළිවෙලට දැන් බාධාවක් තියෙනවා. දැන් නාගරික පැල්පස්වාසීන්ට ලබා දෙන නිවසක වටිනාකම උපරිම රුපියල් මිලියන 4යි. එතකොට දැන් ඒකට 15%ක වැට් එකක් දාන්න යනවා. එතකොට ඒක 146කට නගිනවා. ඉතින් මන් දන්නේ මේ ජනතාවට මේ ගෙවන්න පුළුවන්ද කියලා ඉවරලා. එතකොට එක පැත්තකින් සැලසුම් ඉදිරිපත් කරලා අනිත් පැත්තකින් සැලසුම් ක්‍රියාත්මක කරන්න විවිධ බාධක එනවනම් මේ මෙගාපොලිස් ඉලක්කය අපිට කොයිතරම් දුරකට ඉෂ්ට කරගන්න පුළුවන්ද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. අනේ ඒ නිසා මම ඇමතුමා ගරු ඇමතුමාගෙන් ඉල්ලා හිටින්න කැමති මේ නාගරික පැල්පත් වාසීන් පෙලක්කයි ඉන්නවා මේ ඔප්පු තියෙන අය පෙලක්කයි ඉන්න ඔප්පු නැති අය ඒ නිසා මේ ඔප්පු තියෙන අයට පමණක් නෙමෙයි ඔප්පු නැති අය පිළිබඳවත් සාධාරණ සානුකම්පිතව බලලා එයාට සාධාරණේ කරන්න ඕන කියන එක මම ඉල්ලනවා විශේෂයෙන්ම බෝක්කුවක් උඩ ඇලක් උඩ අපි දන්න අනවසරයි කියලා නමුත් මේ මිනිස්සුම පාරට බෑ ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න ඉල්ලා සිටින්න මට තව විනාඩියක් දෙන්න අවසාන වශයෙන් වැදගත්ම කාරණේ කතා කරන්න ඕන
මීතර මුල්ල
විනාඩි දෙක විනාඩි දෙකක් මීතර මුල්ල කසල කන්ද නෑයම් පිළිබඳ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලදී ගෙනත් දැමීම නිසාම පෞගිය ආණ්ඩුවත් ඒ වගේම මේ ආණ්ඩුව මේක රබර් කරලා විසඳපු නැති නිසා මේ ආණ්ඩුවෙත් ඒකේ වැරද්ද තියෙනවා මේ මියගිය 33 දෙනාගේම ජීවිතවලට මේ ආණ්ඩුවත් පෞගිය ආණ්ඩුවත් වග කියන්න ඕන පසුව සියලු වන්දි ලබා දුන්න හැම දෙම කරා ඒ නිසාම මං ඉල්ලා හිටිනවා විවිධ යෝජනා ඇවිල්ලා තියෙනවා මේ මීතර මුල්ල කසල කන්ද කළමනාකරණය කරන්න ඕන ආකාරය පිළිබඳව කොළඹ වරායට කිලෝමීටර 2ක් පමණ දුරින් තියෙන කටුනායක අධිවේගී මාර්ගයට කිලෝමීටරයක් පමණ දුරින් තියෙන ශ්‍රී ලංකාවේ ප්‍රධාන රේගුබහාලු මෙහෙයුම් මධ්‍යස්ථානයේ පයින් ඇවිදලා දුරින් තියෙන මේ අක්කර 28ක සහ ඒ අවට තියෙන තවත් භූමි භාගය එකතු කරලා මේක ආර්ථික කලාපයක් කරන්න කියලා තමයි අපේ ඉල්ලීම තියෙන්නේ. ඒක හරහා රටේ ආර්ථිකයටත් ගමේ ආර්ථිකයටත් මේ සෞභාගයක් උදාගෙන වැඩපිළිවෙලක් කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. විශේෂයෙන්ම අපිට ඕන උයන් වතු නෙමෙයි අපිට ඕන මේ නගර අලංකාරණය නෙමෙයි නගරය දියුණු කිරීම අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තමයි බස් ස්ටෑන්ඩ් එකක් නැති රංගශාලාවක් නැති චිත්‍රපටි ශාලාවක් නැති හරියම ක්‍රීඩාංගණයක් නැති තැනක්. ඒ නිසා නවීන තාක්ෂණය පාවිච්චි කරලා දේශීය හා කියන රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන ගෙනල්ලා මේක ආර්ථික කලාපයක් කරන්න ඒක තමයි ඒ මියගිය ජනතාවට කරන්න පුළුවන් ලොකුම ගෞරවය සහ උපහාරය කියන එක මම මතක් කරන්න කැමතියි. ඒ නිසා කොළොන්නා ජනතාව මේක බලාගෙන ඉන්නවා. ඒ වැඩසටහන් කෙරෙන ආකාරය කොහොමද කියලා බලන් ඉන්නවා. ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හැටියට අපිත් ඒ පිළිබඳ අවධියෙන් ඉන්න බව මතක් කරමින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා දෙන්න කියලා ඉල්ලා සිටමින් මගේ කතා අවසන් කරනවා. බොහොම ස්තුතියි.
අරු අනුර දිසානායක මහත්මයා පාට විනාඩි 30 කාලයක්
ගරු මූලාසනයේ සභාපතිතුමනි විශේෂයෙන්ම වැදගත් අමාත්‍යංශ කීපයක කරුණු සාකච්ඡාවට බඳුන් කරන වෙලාවේදී මම වැඩි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා ජල ප්‍රවාහන මණ්ඩලය පිළිබඳව ඒ අමාත්‍යංශ පිළිබඳව. ගරු ඇමතුමා පේන්න නැහැ වගේ නැ හදවිම ගැන වැඩි කියන්න යන්නේ නැහැ. ඔව් එතකොට මම මේ කියන්න හදන්නේ මේ ජල සම්පාදන මණ්ඩලය මූල්‍යමය වශයෙන් දැවැන්ත අර්බුදයක් කරා ළඟා වෙමින් තිබෙනවා. මේ අර්බුද ඉතා හොඳින් තේරුම් අරගෙන ඒකට විසඳුම් සොයා ගන්න අසමත් වුණොත් අනිවාර්ය ජල බිල 100%කට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි කිරීමකින් හෝ කඩා වැටීමකින් තමයි මේක කෙලවර වෙන්නේ. මා කරුණු කීපයක් ඒ වෙනුවෙන් පෙන්වලා දෙන්නම්. ගරු සභාපතිතුමනි, සාමාන්‍යයෙන් ගත්තොත් මෙම ජල ප්‍රවාහන මණ්ඩලයේ වාර්ෂික ආදායම බිලියන 23ක් මිලියන 23000ක් පමණ වෙනවා. 2016 වසර බැලුවොත් මිලියන 2914ක ලාභයක් ලැබලා තිබෙනවා. හොඳයි. 2015 මිලියන 1067ක ලාභයක් ලැබලා තිබෙනවා. හැබැයි දැන් සිද්ධ වෙමින් තිබෙන තත්ත්වය තමයි මේ ලාභ ලැබමින් තිබුණා නම් විශාල බිලියන 23ක වගේ ආදායමක් තිබෙන ආයතනයක අනාගතයේ ඇතිවිය හැකි ඉරණම් මොකද්ද? ජල සම්පාදන මණ්ඩලයේ මේ වන විට ලබාගෙන තිබෙන මුළු ණය ප්‍රමාණය බිලියන 200ක් පමණ වෙනවා. ඒ වගේම මෙම වසර තුල ඉදිරි වසර තුල තවත් බිලියන 150ක පමණ ණයක් ගන්න සැලසුම් කරලා තිබෙනවා. එතකොට බිලියන 350ක් පමණ වෙනවා. එතන මේ සෑම ණයක්ම කෙටි කාලීනව අවුරුදු 15ක් වෙන්නේ කෙටි කාලයක ඇතුළත ගෙවී යුතු ණය ප්‍රමාණය මේව. එතන අපි අත්තරිය පොලිය අනුපාතිකයේ පිළිබඳ අපිට විවිධ අදහස් දෙන්න පුළුවන්. ඉහළ යාම් පහළ යාම් පොලිය පැත්තකින් තියලා අපි මේ බිලියන 350 වසර 15ක් ඇතුළත ගෙවීම සංසන්දන කරලා බැලුවොත් ආසන්න වශයෙන් වසරකට ගෙවිය යුතු තිබෙන ජල ප්‍රවාහන මණ්ඩලය විසින් බිලියන 23ක වාරිකයක් ගෙවන්න සිද්ධ වෙනවා ඉදිරි වසරේ සිට බිලියන 23. එතකොට ඒ මණ්ඩලයේ ආදායමවත් බිලියන 23ක් වෙනවා. හැබැයි ණය වාරිකේ ණය පමණක් මගේ පොලිය ගණනය කරන්න නැතුව ණය පමණක් වාරිකයක් බිලියන 23කට ආසන්න වෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි විශාල මූල්‍ය කඩාවැටීමක් අනතුරේ තමයි මෙම ආයතනයේ තිබෙන්නේ. ඇයි මෙහෙම වුනේ? මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව තමයි මෙම පසුගිය කාලේ මම හිතනවා විශාල වංචා දූෂණ පිළිබඳ චෝදනා එල්ල වෙච්ච ආයතනයක් තමයි මාර්ග සංවර්ධන අධිකාරිය. අතර පාරවල් හැදීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් වුණා වගේම අවසා ඊළඟ වැඩිම අවධානයක් යොමු කරේ ග්‍රාමීය ජීවත් වෙන ජනතාවට පිරිසුදු පානීය ජලය ලබා දීමේ අවශ්‍යතාවයෙන් වතුර බෙදහැරීමේ ව්‍යාපෘති ජලය බෙදහැරීමේ ව්‍යාපෘතිම වැඩිපුර අනුගමනය කර වැඩිපුර පටන් ගන්න සිද්ධ වෙන්නේ කොහොඳයි. නමුත් මේ ව්‍යාපෘති වල කොහොමද? මංගාව තිබෙනවා විශේෂයෙන්ම ගම්පහ අත්තනගල්ල ව්‍යාපෘතිය. එම ව්‍යාපෘති වලින් මිල ගණනින් ඒ වෙන් කරලාද මිල ගණනින් භාගයකටත් වඩා අඩුවේ මේක කරන්න පුළුවන් කියලා කියනවා. කවුරු මම නෙවෙයි කියන්නේ. මංගාව තිබෙනවා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අග්‍රාමාත්‍යවරයාට 2017 ඔක්තෝබර් මාසේ 16 වෙනිදා නිකුත් කරන ලද ලිපිය. මේ ඔක්තෝබර් මාසේ 16 වෙනිදා නිකුත් කරන ලද ලිපිය ඇය කියනවා ආසන්න වශයෙන් මෙම ව්‍යාපෘති ලබා දීලා තිබෙන්නේ බිලියන 239ක් වැනි මුදලකට බිලියන 229ක් වැනි මුදලකට ඩොලර් මිලියන 229කට මුදලකට ඒ කියන්නේ රුපියල් බිලියන 35කට තමයි මේක ලබා දීලා තිබෙන්නේ. මේක ලබා දීලා තිබෙන්නේ චීන සමාගමට චයිනා මැසනරි කියන සමාගමට. ඒ වෙලාවේ සෙමා ආයතනය පිළිබඳ විවිධ චෝදනා අපිට තිබුණා. සෙමා ආයතනයේ මිනිසුන් තිල්ලා හිටියා මෙම ටෙන්ඩරේ නැවත ප්‍රදානය කරනවද කියලා කල්පනා කරලා බලන්න කියලා. නැවත අවධානය යොමු කරන්න කියලා. හැබැයි එසේ තිබියදී බිලියන 35ක් වැනි අධික මුදලකට මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීමට සිදු වුණා. ප්‍රදානය කරා. ටෙන්ඩරයකුත් නෙවෙයි ඇත්තටම. ඇත්ත ටෙන්ඩරයක් නෙවෙයි. මේ කිසි කෙලින්ම කතා බහ කරලා කරන ගනුදෙනු මේවා. මේවට විවිධ විනාර්ථකතන තිබුණත් සමාගමක් වෙනවා යෝජනාව අරගෙන ඒ සමාගමත් එක්ක සාකච්ඡා කරනවා. අපි ඉංජිනේරු ඇස්තමේන්තුවක් කියලා එකක් දානවා. ඒකත් එක්ක තිබින් එහෙට මෙහෙට කරනවා. මේකට මේක. මම කිසිසේත්ම පිළිගත හැකි තරඟකාරී ටෙන්ඩර කැඳවීමක් කරා කරන ලද ව්‍යාපෘති නෙවෙයි. මෙන්න මේ පිළිගැනීම විධිමත් පිළිගැනීමේ ක්‍රමවේදයක් හරහා මේ ටෙන්ඩර් පටිපාටියක් කරා අනුගමනය නොකොට මෙම ව්‍යාපෘති ලබා දීම තමයි මෙවැනි බරක් ඇති වෙන්නේ හේතුව. විශේෂයෙන් මේ පිළිබඳව විගණකාධිපතිතුමා විගණන දෙපාර්තමේන්තුවේ විශාල වාර්තා ගණනාවක් මේ පිළිබඳව ඉදිරිපත් කළා තිබුණා. එක්කෙනා මෙහෙම අමාත්‍ය මණ්ඩලයේ සංදේශයක් ඉදිරිපත් කළා තිබුණත් මෑතකදී නොරොච්චෝලේ ගල්ලංගරු බලාගාර ව්‍යාපෘතියේ අංක 1 කොන්ත්‍රාත්කරු වශයෙන් කටයුතු කර චයිනා මැසරි ඉංජිනියර්ස් කෝපරේෂන් ආයතනයේ හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ විශාල ප්‍රශ්න රැසකට මුහුණ දී තිබු බැවින් එම කොන්ත්‍රාත්කරුම ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් මෙම කොන්ත්‍රාත්ව පිරිනැමීමට පෙර නැවත වාරය සිතා බලන ලෙස සෙමා ආයතනවල නිරීක්ෂණවල තිබුණා. මේව මේක තිබුණා. හැබැයි ඒත් තමුන්වහන්සේලා කටයුතු කරේ මෙම ආයතනයටම මෙම ටෙන්ඩරි ලබා දෙන්නේ. ඒ නිසා මේ ණය බර මේ ජල සම්පත් මණ්ඩලයේ මේ මුහුණ දීලා තිබෙන අර්බුදය ගරු ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ මේ මුහුණ දීලා තියෙන අර්බුදය කිසිසේත්ම ස්වභාවික අර්බුදයක් නෙවෙයි. මේ පාලනය කරන ලද පාලනයන් විසින් ඇති කරන ලද අර්බුදයක් මේ තිබෙන්නේ. ඒ අර්බුදයේ ප්‍රතිඵලවලට අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟ මම අවධානය යොමු කරන්න කැමති පොළොන්නරුවේ දැන් විශාල ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න යෝජනා කරමින් තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් බිලියන 64ක් දැන් චයිනා හාබර් සමාගම මේකට ඉදිරිපත් කළා තිබෙනවා. දාමත් මම හිතන්නේ සාකච්ඡා වෙමින් තියෙන නිසා මම අවධානය යොමු කරන්නේ බිලියන 44යි ඉංජිනේරු ඇස්තමේන්තුව. දැන් සාකච්ඡා යමින් තිබෙනවා බිලියන 64 කොහොමද අඩු කරගන්නේ කියලා. හැබැයි කිසිසේත්ම මේ බිලියන 44ක් අපි දන්නවා සාමාන්‍යම ඉංජිනේරු ඇස්තමේන්තුව හදන විදිය. ඒ ඉංජිනේරු ඇස්තමේන්තුවලට වඩා අඩු විය යුතුයි ඇත්ත කොන්ත්‍රාත් ඇස්තමේන්තුව. හැබැයි සිද්ධ වෙන්නේ කුමක්?
දැනට චයිනා හාබර් සමාගම බිලියන 64ක ඉල්ලීමක් තමුන්වහන්සේලා ඉදිරිපත් කළා තිබෙනවා. මම අහන්නේ ඇයි තමුන්වහන්සේලා මේ ටෙන්ඩර් තමුන්වහන්සේලා මේ ආණ්ඩුව ගන්නකොට මොකද කිව්වේ? මෙවැනි තනි පුද්ගල ඉල්ලීම් මරා කෙරෙන ගනුදෙනු ඔක්කොම නතර කරනවා කියලා කිව්වේ. ඒ නිසා සෑම ව්‍යාපෘතියක්ම විධිමත් තරඟකාරී ටෙන්ඩර් කැඳවීමක් කරා ලබා දෙන බව තමයි තමුන්වහන්සේලා ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටට කිව්වේ. මට මතකයි චම්පික රණෝක අමාත්‍යවරයා ඒ කාලේ ලිව්වා මේ පොතකුත් ඈ ආලපාලු ආර්ථිකය කියලා. ඒ පොතේ ලියලත් කිව්වා මේ ගනුදෙනු සිද්ධ වෙච්ච අයිතේ ඒකමනේ මේ සිද්ධ වෙන්නේ. ඒ දේමනේ සිද්ධ වෙන්නේ. මම දැනගන්න කැමතියි ඇයි මෙමත් මේ විධිමත් තරඟකාරී ටෙන්ඩර් කැඳවීමකට තමුන්වහන්සේලා යන්නේ නැත්තේ ඇයි මේ පොළොන්නරුවේ නැගෙනහිර මේ ක්‍රියාත්මක ජල ව්‍යාපෘතියට? ඒ විතරක් නෙවෙයි මෛතාවක කීමෙන් කියන්නේ දැන් විධිමත් ටෙන්ඩර් විධි මේ මේ සාකච්ඡාවේ මිත්‍ති විධි මේ ඉක්මන් කරන්න කියලා තමුන්වහන්සේගේ අමාත්‍යංශර බලපෑම් තියෙනවද නැද්ද? නැත්තන් නෑ කියන්නේ නෑ. හොඳයි නැත්තම් මම දන්න එක කියන්නේ. හරි දැන් මේක අවසන් කරන්න කියලා ඉක්මනට. ඉතින් අපි අහන්නේ මේ සාමාන්‍ය ගරු දෙන නෙවෙයි ගරු කතානායකතුමනි ඒගොල්ලෝ ටෙන්ඩර් ඒගොල්ලෝ කියනවා අපි බිලියන 64 හදන්නම් කියලා. පළවෙනි සාකච්ඡාවේද කියනවා ආ බිලියන 53ට එකග වෙන්නම් කියනවා. ඒතර බිලියන 11ක් එකපාරක් අරිනවා. හැබැයි තමුනාසලා කියනවා බිලියන 44 ඉංජිනේරු ඇස්තමේන්තුව කියලා. දැන් අපිට පිළිගන්න පුළුවන්ද මෙවැනි ගනුදෙනු 64ක් ඉල්ලනවා බිලියන පළවෙනි සාකච්ඡාවේ 11 බිලියන 11 අඩු කරන්නම් කියනවා. ඒ නිසා මේවා සාමාන්‍යයෙන් ගරු ඇමතිතුමා පොලට ගිහිල්ලා අර අන්තිම වෙලාවේ එළවලු ටික අර ගොඩ ගහලා විකුණන්නේ. ඒව විකුණන කොටත් මේට වඩා විධිමත් ක්‍රමවේදය. ඒක මේ කියන්නේ. හැබැයි මේව කිසිදු ක්‍රමවේදයක් නැතුව. හරිද? මේ 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 අර්බුදය තමයි මේ ජල ප්‍රවාහන මණ්ඩලය අද මුහුණ දීලා තිබෙන්නේ. ඒ වගේම මේ මූල්‍ය අර්බුදයට ඊළඟ ප්‍රධාන හේතුව මේ ප්‍රධාන හේතු වන්නේ තවත් මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. දැන් තමුන්වහන්සේ ණය සීමාව ණය සීමාවක් ඩොලර් රුපියල් බිලියන 240ක පවා අනුමත කරලා තිබෙනවා. මම භාණ්ඩාගාරයෙන් දැනගන්න ඕනා මෙම ණය රුපියල් බිලියන 240ක ණය සීමාවක් තමුන්වහන්සේලාගේ මේ මණ්ඩලයට අනුමත කරන්න මොන ගිණුම්ද පරීක්ෂාවට භාජනය කරේ? මොන ආදායම්ද පරීක්ෂාවට භාජනය කරේ? ගෙවීම පිළිබඳ කුමක්ද තිබෙන හැකියාව? නැත්තම් භාණ්ඩාගාරයේ සහතිකයක් ලබා දී තිබෙනවාද ජල ප්‍රවාහන මණ්ඩලයට මේවා ගෙවන්න බැරි වුණොත් ඒක ගෙවනවා කියලා දැනගන්න ඕන. එහෙම නැත්තම් මේ ණය අර්බුදයේ විසින් ජනතාව මත මම වගකීමෙන් කිය තමුන්වහන්සේ මම කියන මාස 6ක් ඇතුළත ඕගොල්ලෝ ජල බිල වැඩි කරනවා. පුළුවන් නම් නැගිටලා කියන්න. මේ ජල බිල මාස 6ක් තව මාස 6ක් තියෙනවා කියලා කියන්න. පළාත් පාලන ඡන්ද ඉක්මනින් තිබුණා නම් ඊළඟ වැඩි කරනවා. දැනට මේ චුට්ටක් ඉන්නේ පළාත් පාලන ඡන්ද එනකන්. එනිසා මම අමාත්‍යවරයාට කියනවා පුළුවන් නම් කියන මේ සභාවට අඩුම තරමේ මේ තියෙන මිලෙන් තව මාස 6ක් යනවා කියලා කියන්න බෑ. කියන්න බැරි ඇයි? අනිවාර්යම ජල බිල ඉහළ දැමීමකින් තොරව පවත්වාගෙන යන්න බැරි අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. හැබැයි දැන් ජල බිල වැඩි කිරීම හරහා මුහුණ දෙන්නේ මේ රටේ පාරිභෝගික ජනතාව. පාරිභෝගික ජනතාව කිසිසේත්ම වග නොකියන ඕන ගනුදෙනු වලට අද ඔවුන්ට වග කියන්න සිද්ධ වෙනවා. ඒ නිසා පළමු කොට මම දැනගන්න කැමති ඊළඟ මේ බිලියන 240ක ණය සීමාවක් තමුන්වහන්සේලාට අනුමත කරන්න පාදක කරගත්තේ කුමන ගිණුම් වාර්තාද මේ මණ්ඩලයේ? ඊළඟ තමයි ඒ වගේම ලංකා බැංකුව සහ මහජන බැංකුවයි මේක මේ සමස්තයකට ගැට ගහලා තිබෙන නිසා ලංකා බැංකුව සහ මහජන බැංකුවනොත් අපි හොයා ගන්න ඕනකම තිබෙනවා. මෙතර ණය මුදලක් දෙනකොට ඒගොල්ලන්ට ගන්න ආපෝ ලබා ගැනීම තියෙන හැකියාව මොකද්ද කියලා. ඒ නිසා තමුන්වහන්සේලාගේ ආයතන විතරක් නෙවෙයි ලංකා බැංකුව මහජන බැංකුව පවා කඩාවැටීමන භාණ්ඩාගාරයේ සහතිකයක් දෙනවා. දැන් මම දැක්කනේ. ඔව් ඔව් ඒක තමයි ගන්නෙ. හැබැයි දැන් භාණ්ඩාගාරයේ අනුමැතිය දෙනකොට මොකද්ද ඕගොල්ලන්ගේ මණ්ඩලයට තිබෙන ශක්්‍යතාවය මොකද්ද? ඒවා ගිවන්න. ඒවා ජනතාව මතනේ අපෝ පැටවෙන්නේ.
ගරු ඇමතුමා යෝන කවුද මයික් කැන්?
ඔව් මම පිළිගන්නවා. ඒකේ ඕකමනේ මාර්ග සංවර්ධන අධිකාරිය තුනේ RD එකෙන් ওই වගේම බැංකුවල ණය අරන් පාරවල් හැදුවා ගොඩක්. පාරවල් හදලා බැංකුවලින් ණය ගත්තා ණය දෙන්න එකගෙන වෙනවා පාර හදනවා. හැදුවට පස්සේ මට මතකයි රවි කරුණාරත්න මුදල් අමාත්‍යවරයා ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවටම කිව්වා අපි කිසිවක් දන්නේ නැති ණය ගෙවන්න කියලා බිල්පත් ඇවිල්ලා තියෙනවා කියලා භාණ්ඩාගාරේ. මේවත් ඒ ගණනට තමයි වැටෙන්නේ. ඒ නිසා ඊළඟ ඔබතුමාගේ මම දැනගන්න කැමතියි
ගන්න කලින් ඕඩර් ප්ලීස් ගරු ආනන්ද කුමාර මහත්මයා ප්‍රශ්න ගන්න.
බොතමා කතා කරන්න.
දැන් මේ අර්බුදේ මම විතරක් නෙමෙයි කියන්නේ. මං ගාව තියෙනවා 2017 සැප්තැම්බර් මාසේ 29 වෙනිදා ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අංකේ තියෙනවා. ඔබතුමා ඉදිරිපත් කරා කැබිනට් මණ්ඩලයට. 2017 සැප්තැම්බර් මාසේ 29 වෙනිදා මං ගාව තිබෙනවා ඒ කැබිනට් පත්‍රිකාව. ඒ කැබිනට් පත්‍රිකාවේ කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිවම මේ කැබිනට් පත්‍රිකාව ඒ කියන්නේ මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා, ලක්ෂ්මන් කිරියල්ල මහාමාර්ග සංවර්ධන අමාත්‍යවරයා, රවුෆ් හකීම් මේ අමාත්‍යංශ භාර අමාත්‍යවරයා, ඒ වගේම පාටලි චම්පික අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව. මේ කැබිනට් පත්‍රිකාව මොකද්ද කියන්නේ? මේ කැබිනට් පත්‍රිකාවේ ගරු සභාපතිතුමනි පෙන්වා දෙනවා දෙසැම්බර් මාසේ 31 වන විට රුපියල් මිලියන 19,544ක මූල්‍ය අවශ්‍යතාවයක් තිබෙනවා. මේ වසර අවසන් වෙනකොට මූල්‍ය අවස්ථාවක් තිබුණා බිලියන 19ක. එතකොට දැන් මණ්ඩලයේ මේක ගෙවන්න විදිහක් තියෙනවද? මේ තරම් ගෙවීම් තොගයක් එකතුනේ කුමන සාධක මතද? මණ්ඩලයේ දරුණු මූල්‍ය අරමුදයකට අර්බුදයකට මුහුණ පා තිබෙන බව මේ පත්‍රිකාවෙන් පෙන්නුම් කරනවා.
ඒ කියන්නේ කොන්ත්‍රාත් වල ප්‍රමාණයට බදු ගෙවන්න තියෙනවා.
ඒ කියන්නේ කොන්ත්‍රාත් එක ගත්තාම මේ කොන්ත්‍රාත් කරුවාට අපි යම් බදු ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. ඒ බදු ගෙවන්න ඕන. ඒ නිසා ඔබතුමා යෝජනා කරන්නේ මුදල් අමාත්‍යංශයෙන් බදු ගන්න එපා කියලාද?
ඒගොල්ලන්ටම මේ පිරිවැය කරන්න
පොතේ කපලා දාන්න කියලා.
පොතේ කරන්න කියලා. නේද? ඒගොල්ලන් එහෙම බෑ. අපි මෙහෙම කරලා තමයි ඒක මේ පියවන්න ඕනේ
කියලා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ දැන්. හරි. එතකොට ඊළඟ මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා යාපනයේ මුහුදු වතුර පිරිසිදු කර ගැනීමේ ව්‍යාපෘතිය PPP යටතේ දමුණාන්සලා ගියාය වේලීකනේ වැඩිපුර කියපු PPP යටතේ ක්‍රියාත්මක කිරීම ටෙන්ඩර් කැඳවීමක් තිබෙනවා. මේකත් කලින් ක්‍රමයටම තනි පුද්ගල ටෙන්ඩර් ක්‍රමයට දෙන්න හදන්නේ. මේක ටෙන්ඩර් දාලා තියෙන සිංගප්පූරුවේ ටසුබා කියන සමාගම. එයාලගේ යෝජනාවට අනුව මණ්ඩලයේ වතුර කියුබික් ලීටරයක් රුපියල් 139කට මිලට ගන්න ඕන. දැන් දැනට මණ්ඩලයේ වතුර කියුබික් මීටර එකක් පිරිවැය දල වශයෙන් රුපියල් 48යි. දැන් දල වශයෙන් කියුබික් මීටරයක් ජල ප්‍රවාහන මණ්ඩලය ගන්න රුපියල් 48ද? හැබැයි මේ යාපනයේ මෙම ජල ගන්න ඕන රුපියල් 139ට. යම් සාධාරණයක් තිබෙනවා මේ මුහුදු වතුර පිරිසිදු කරලා දෙන ව්‍යාපෘතියක්. ඒ නිසා සාමාන්‍ය ගංගාවක වතුර පිරිසිදු කරනවට වඩා වැඩි මිලක් විය හැකි. ඒක අපි පිළිගන්නවා. රුපියල් 48ට වඩා වැඩිවීම වළක්වන්න බෑ. මොකද මුහුදු වතුර පිරිසිදු කරන දෙන ව්‍යාපෘතිය තමුනාසලා
නේ වෙලා නැහැ අපි කිව්ව වෙලා නැහැ.
ඔව් ඒක තමයි මම කියන්නේ. වෙන්න කලින් තමයි කියන්නේ. නැත්නම් මොකද දන්නවද නැහැ මුතුමා. ඉස්සර වෙන දේ තමයි මේවා කරාට පස්සේ අපිට කියනවා දැන් මේවා කරලා තියෙන කරන්න දෙයක් නැහැ කියනවා. දැන් තමුනාසේ කියනවා කරන්න කලින් දැන් තාම කරලා නැහැ කියලා. ඒ නිසාම තමයි කියන්නේ රුපියල් 139ක් වැනි අධික මිලක්. ඒ කියන්නේ සාමාන්‍ය කියුබික් මීටරයක් මම දන්නවා ගංගාවක එකක් ගන්න තරම් යෙදවුම් පිරිවැය වැඩි මුහුදු වතුර පිරිසිදු කරනකොට. නමුත් ගංගාවක යෙදවුම වගේ ඒක රුපියල් 48 නම් කියුබික් මීටරයක් දෙන්නේ මේක 139 කෙනෙක් වැඩි. ඉතින් මම නැවතත් කියන්නේ ඇයි තමුන්නාන්සල මේ තරඟකාරී ටෙන්ඩර් ක්‍රමයකට යන්නේ නැත්තේ? ඇයි මේ කවුරු හරි අරගෙන එන ව්‍යාපෘතියක් දෙන්න හදන්නේ? ඉතින් මේ කරුණු තමයි විශාල ලෙස බලපාලා තිබෙන්නේ මේ ජල ප්‍රවාහන මණ්ඩලයේ ඇති වී තිබෙන මූල්‍ය අර්බුදයට. ඊළඟ 2018 ජනවාරි මාසයේ සේවකයන් සමග එකඟ වී තිබුණා එකඟතාවයට අනුව වසර 3කට වරක් ඔවුන්ට දෙන වැටුප් වර්ධනය ලබා දෙන්න ඕන. මේ සැරේ දෙනවද දන්නේ කොහොමද දැන් තත්ති? මොකද මේක තමයි මේ මණ්ඩල සංස්ථා එහි තිබෙන සේවක මණ්ඩලයන් එක්ක කියන එකඟතාවයන් තමයි වසර 3කට සැරයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රජයේ වැටුප් වර්ධනය වෙන ආකාරය රජයේ වැටුප් වැඩි කරන දේවල් අදාළ වෙන්නේ නැහැ මේ මණ්ඩලවලට. ඒ නිසා මණ්ඩලවල තියෙන එකඟතාවයක් ඒ වෘත්තීය සමිති සහ සේවකයන් සමග මාස 3න් 3ට තමන්ගේ වැටුප ගලපනවා කියලා. මා අවුරුදු 3න් 3ට. දැන් අවුරුදු 3 අවසන් වෙනවා මේ ජනවාරි මාසෙට පෙර ගැලපුමට අමතරව. පසුව එනිසා ඔබතුමාගෙන් දැන් දැනගන්න කැමති මම මේ ජනවාරි මාසේ ඒ ගැළපුම සිද්ධ කරනවා. සේවකයන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳව අවුරුදු 3 සම්පූර්ණ වෙනවා මේ ජනවාරි මාසේ. මොකද පිළිතුරු කතාවේදී ඔබතුමා එක් කියනවා. ඊළඟ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති විශේෂයෙන්ම දැන් මේ ජලනල පිළිබඳ ඇති විදිහට ගැටලුවට ඔබතුමා දන්නවා වවුනියාවේ ව්‍යාපෘතියට ගෙනෙන ලද සමහර නල ප්‍රතික්ෂේප කරා. ඇයි ප්‍රතික්ෂේප කරන්න හේතුව? ඒවා විධිමත් ප්‍රමිතියෙන් තොරවීම. ඒතර අපි අපි පිළිගන්නවා ලංකාවේ ප්‍රමිති සහතිකය තමයි SLA සහතිකය. SLA සහතිකය තිබෙන බහණ්ඩ යම් ප්‍රමිතියෙන් උසස්සයි කියලා අපි පිළිගන්නවා. මම දැන් ඒ සහතික ලබා ගන්න කොහොමද එක එක වෙනම කරුණක්. හැබැයි දැනට යම් පිළිගැනීමක් තිබෙන SLA සහතිකය තිබෙන ඒවා ඒ අදාළ ප්‍රමිතියෙන් තිබෙනවායි කියලා. ඒතර මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි SDPE නල නිෂ්පාදනයේ අපේ රටේ මොකක් කරුණ එක සමාගමක් තමයි මේ SLA සහතිකය තිබෙන්නේ. හැබැයි විද ඒ නිසාම එතකොට එක සමාගමක් සතුව මේක තිබෙන නිසා අපේ තරඟකාරී මිල කැඳවීම වලට යන්න බෑ. මොකද එක සමාගමත් ඒක මම පිළිගන්නවා. හැබැයි ඒ නිසා තමුන් වහන්සේලා අවසර දීලා තිබෙනවා පිට රටින් මේ සඳහා ආනයනය කරන්න. හැබැයි ඒ ආනයනය කරනකොට ඒ ආනයනය කරන ඒ වගේ තියෙන ප්‍රමිතිය මනින්නේ කොහොමද? එතකොට ඔබතුමාලා කියනවා ඒ ආනයනය කරන ඒ වගේ ප්‍රමිතිය මනින්නේ විදේශීය සහතිකයක්. BVQ නොමැතිව අප නිෂ්පාදනය මේ වගේ ඉන්න බෑ කියලා ඔබතුමා කියලා තියෙනවා. එක හරි. හැබැයි දැන් මේ තියෙන නිර්ණායකයන්ට යටත්ව ගෙනේනේවා තමයි වවුනියාවේ නලපද්ධත ගෙනාපු ඒවා ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. ඒ නිසා දැන් හරි පැහැදිලි මොකද ගරු සභාපතිතුමනේ මේ සමහර බටහරා විස එකතු වීම අනතුරු තිබෙනවා. සමහර බට දිරාපත් වීම අනතුරු තිබෙනවා. සමහර බට ඒවා පොළොව යට තිබෙන කාලයක් ඉතායි කෙටි කාලයක් තුළ නඩත්තු කිරීමේ ගැටලුවට මුහුණ දෙනවා. ඒ නිසා මෙහි ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීම අතිශය වැදගත්. එනිසා ඔබතුමාට නියෝගයක් දෙන්න බැරිද? ඒනේවා පවා ලංකාවේ ප්‍රමිති සහතිකයට යටත්ව තිබෙනවාද කියලා පරීක්ෂාවට භාජනය කරන්න. මොකද ලංකාවේ ඒවා බලනකොට ලංකාවේ ප්‍රමිති සහතිකය පරීක්ෂාවට භාජනය කරනවා. පිටරට ඒවා ඔවුන් ලබා දෙන සහතිකයක් මත පදනම්ව තමයි කටයුතු කරන්නේ. එනිසා පිටරට ඒවා ආනයනයේදීත් ලංකාවේ සහතිකය ප්‍රමිතියට අනුව සහතිකයක් ලබා ගැනීමෙන් තොරව මේවා ලබා නොදෙන්නේ. ඒකෙන් අඩුම තරමේ එකක් අපේ නලපද්ධතිය ප්‍රමිති ආරක්ෂා වෙනවා විතරක් නෙවෙයි අපේ දේශීය ව්‍යාපාරිකයන්ට. ඒ වගේ විශාල ඔබතුමා දන්නවා කවුද මේ කවුරු ගැනද මම කියන්නේ කියලා. ඔවුන්ට විශාල සේවකයන් ප්‍රමාණයක් ඔවුන්ගේ වැඩ කරනවා. ලංකාවේ විශාල ඒ ශේත්‍රයට අලුත් තාක්ෂණ ගෙනත් දීලා තිබෙනවා. ඒ ශේත්‍රයේ විශාල වර්ධනයක් අත්පත් කරලා දීලා තිබෙනවා. ඒ නිසා අපේ වගකීම තමයි එමෙනි ව්‍යාපාර ආරක්ෂා කරගන්න එක. හැබැයි අපේ ව්‍යාපෘති හරහා සිදුවෙමින් තිබෙන්නේ එමෙනි ව්‍යාපාර බිඳ වැටීමේ දිශාවට නම් ඒක යුක්තිසහගත නෑ. ඒ නිසා
මේ නියෝගයකුත් නිකුත් කලා මේක කරන්නයි කියලා. නමුත් ඒකේ ඒගොල්ලෝ ගත්තේ තොගෙන් භාගයක් ගන්න කැමති වුණා. නමුත් ඒක මම පිළිගන්නවා ඒක වැරදි. සම්පූර්ණ තොගේ ගන්න තිබුණා. ඒක මම පිළිගන්නවා.
ඒ නිසා ඔබතුමා ඒක නිවැරදි කරයි කියලා මම විතරයි. ඒකට අපේ දේශීය ව්‍යාපාරිකය ඒතර ප්‍රමිති යුතු නල පද්ධතියක්. ඒ වගේම අපේ රටේ දරුවන්ගේ රැකියා. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරලා සමුනාසය කටයුතු කරනවා කියලා බලාපොරොත්තු වෙමි. මම නතර වෙන බොමිසුදී සභාපතිතුමනි.
Bom, Suti.